ගරු හෂාරා ලියනගේ මන්ත්‍රීතුමියා ඔබතුමියට විනාඩි 7ක කාලයක්.
බොහොම ස්තුතියි. ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, අද දවසේ විවාදයට ගැනෙන මේ යෝජිත පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ කතා කිරීමේදී පළමු කොටම මගේ කතාවට පිවිසුමක් ලෙස අධ්‍යාපනයේ විකාශනයත් එක්ක ඒ අධ්‍යාපනයේ මූලික පරමාර්ථය සම්බන්ධව මම මගේ අවධානය පළමු කොටම ඔබතුමියගේ යොමු කර සිටිනවා. ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, ආදි මානවයාගේ පළමු සොයා ගැනීමක් වන ගින්දර සොයා ගැනීමේ සිට අද අපි මේ කතා කරන මොහොත දක්වා වන මානවයාගේ දියුණුව වනාහි අධ්‍යාපනයේ ක්‍රමික ගලා යාමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මානව වර්ගයා කටවචනයෙන් ශාක පිළිබඳ, සතුන් පිළිබඳ, භූමිය පිළිබඳ සම්ප්‍රේෂණය කරගත් දැනුම ඊළඟ පරම්පරාවට ලබා දීමේ ක්‍රියාවලියක් විදිහට තමයි අද මේ දියුණු මානවයා මේ ස්ථානයේ සිටින්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, මම මේ අවස්ථාවේදී අපේ ජාතික ජනබලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන උපුටනයක් උපුටා දක්වනවා. උපුටා ගැනීම අධ්‍යාපනයේ යනු පැවති හා පවතින සියලු සමාජ අවධීන් විසින් නිර්මාණය කරන ලද, දැනට අත්පත් කරගනිමින් හා බෙදාහරිමින් පවතින නව දැනුම නිෂ්පාදනය කරන සංස්කෘතික ක්‍රියාවලියක්. උපුටා ගැනීම අවසන්. ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, යම් සමාජයක ශිෂ්ට සම්පන්න බව අපි මේ මොහොතේත් අත්දකින මේ පාර්ලිමේන්තු සභාගැබ තුලත් ප්‍රශ්නගත වී තිබෙන ශිෂ්ට සම්පන්න බව වගේම යම් සමාජයක තියෙන මානව ධර්මතා ගුණය ප්‍රධාන වශයෙන් ඉස්මතු වන්නේ ඒ රටේ තියෙන, එහෙම නැත්නම් මේ සමාජයේ තියෙන අධ්‍යාපන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසයි. නමුත් අපි අද දන්නවා අපේ රටේ අධ්‍යාපනයේ ඉරණම කොතනද තියෙන්නේ කියලා. විශේෂයෙන්ම විවිධ අර්බුද රසක් තිබුණත් එහි තියෙන ඛේදනීය ඉරණම තමයි ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, ආර්ථිකමය දුෂ්කරතා මත දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට ඇතිව තිබෙන බාධාව. සංඛ්‍යාදත්ත විශ්ලේෂණය කිරීමෙන් පවා අවබෝධ කරගන්න පුළුවන් අපේ රටේ එක ශ්‍රේණියට ඇතුළත් වෙන දරුවන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ ඒ අධ්‍යාපන ක්‍රියාවලිය අතරමඟ නතර කළ දැමීම අද වෙද්දී සමාජයේ ඛේදනීය තත්ත්වයක් අත්කල දීලා තියෙනවා. අපි පහුගිය කාල සීමාවන් වල ගුරුවරුන් එක්ක කතා කරා, ගැටලු සම්බන්ධව කතා කරා, මේ හැම අවස්ථාවකදීම අපිට ඔවුන් ඉල්ලා සිටියේ මහජන නියෝජිතයන් විදිහට මේ රටේ මේ දරු පරම්පරාවට මේ රටේ තියෙන අධ්‍යාපනයේ වැදගත්කම, එහෙම නැත්නම් ඉගෙන ගැනීමේ වටිනාකම ගැන මහජන නියෝජිතයන් විදිහට අපිටත් හුවා දක්වන්න කියලයි. ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමියනි, අපි දන්නවා අද වෙද්දී විශේෂයෙන් මේ පාසල් ක්ෂේත්‍රය තුළ ඔවුන් නියෝජනය කරන්නේ එක්කෝ ඉසෙඩ් පරම්පරාව, එහෙම නැත්නම් ඇල්ෆා පරම්පරාව. අපි දන්නවා ස්වභාවයෙන්ම මේ පරම්පරාවල ලක්ෂණය තමයි ඔවුන් මේ ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ ඒ තුළ තියෙන ආකර්ෂණීය බවත් එක්ක. හැබැයි අපේ රටේ තියෙන සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය ගැන කතා කරද්දී ඒ අතර මහා පරතරයක් අපි ඔය කියන සාධකයක් එක්ක තියෙනවා. ඒ වගේම තමයි තරංකාරී විභාගවලට එහා ගිහිල්ලා දරුවන්ගේ මෘදු කුසලතා ඔප්මට්ටවමින් සමස්ත සමාජයට සමබර පෞරුෂයක් සහිත පුරවැසියෙකු දායාද කිරීම අධ්‍යාපනයේ ප්‍රමුඛ කරමුණක්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි මේ යෝජිත පරිපූරක ඇස්තමේන්තුවෙන් මේ දරුවන්ට නවපාසල් වාරය සඳහා ලබා දෙන්නට සූදානමින් සිටින 6000 දීමනාව කියලා කියන්නේ මේ මොහොතේ අපේ සමාජයේ මුහුණ පා තියෙන ඒ දරුණු අර්බුදයෙන් ගොඩ එන්නට තියෙන කෙටි කාලීන විසඳුමක්. විශේෂයෙන් අපේ දිගු කාලීන ඉලක්කය වන්නේ යාවත් කාලීන වූ අධ්‍යාපන ක්‍රියාවලියක් හරහා සමාජ වගකීම, ඒ වගේම තමයි මානව සම්බන්ධතාවලින් පිරුණු මානවවාදී මිනිසෙක් මේ සමාජයට බිහි කර දීම. ඒ වගේම තමයි අපි දන්නවා කිසිම අවස්ථාවක අපිට පිළිගන්නට බෑ දෙමව්පියන්ගේ වත්කමේ තරම මත
ගරු මන්ත්‍රීතුමනි, තව විනාඩියක් කාලයක් පවතිනවා,
දරුවෙක්ගේ අධ්‍යාපනයේ තරම තීරණය නොවිය යුතුයි කියලා අපි හිතනවා. හැබැයි අපි දන්නවා මේ දිනවල අධ්‍යාපනය ගැන කතා කරද්දී නිරන්තරයෙන් අපිට අහන්න දකින්න ලැබෙන දේ ඒ තමයි මේ දිනවල අපි දකින දෙයක් තමයි තමන් අධ්‍යාපනයෙන් ලබාගත් ඇතැම් තනතුරු නාමයන් අවභාවිතා කිරීම අපිට දකින්න ලැබෙනවා. මහජන නියෝජිතයන්ගේ සුජාතභාවය පරීක්ෂා කරන්නට මහජනතාවට ඇති අයිතිය අපි එකලෙසින්ම පිළිගන්නා නමුත් අපේ සුජාතභාවය ප්‍රශ්න කරන ඇතැම් මහජන නියෝජිතයන් ගැන අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේ ස්ථානයේ සිටින නීතිඥවරුන් රැසක්, ඒ වගේම තමයි අපි දන්නවා අපේ රටේ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා ස්ථාවරයේ නිකුත් කර පවදිදී අපේ රටේ අධිනීතීත්වයට නැමමින් භාවිතාවක් මේ රටේ නැහැ. හැබැයි අපි දන්නවා මේ පාර්ලිමේන්තුව තුලත් විපක්ෂය නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියක් ඉන්නවා අධිනීතීත්ව තනතුර භාවිතා කරන නිසා. අවසානයේදී මම අහන්න කැමති ගරු චමින්ද්‍රානි කිරියල්ල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියනි 1973ට පෙර ඔබට මේ අධිනීතීත්ව තනතුර ලබා ගැනීමට කොහෙන්ද සුදුසුකම ලැබුණේ? ඒ වගේම ලෝකේ කොහේ ඔබ මොන සුදුසුකම ලබාගෙන තිබුණත් අපේ රටේ මේ වන විට අධිනීතීත්ව තනතුර භාවිතා වෙන්නේ නැහැ. ඒ නිසා මගේ කතාව අවසන් කරන්නට මත්තෙන් මම මෙන්න මෙහෙම දෙයක් කියන්න කැමතියි. මේ රටේ දරුවන්ට පණිවිඩයක් ලබා දෙන්නට මම කැමතියි. ආදරණීය දෑයේ දරුවනි, ඉගෙන ගන්න ඉගෙන ගන්න. එහෙත් මෝරණ වීකරලක් මෙන් වෙන්න, අධ්‍යාපනයේ උපරිම ඵලය ගන්න, ලෝකයේ දකින්න, ලෝකයේ කතරම් විශාල දෑයක් දකින්න, ඔබ දිනන්න, රටක් දිනවන්න.
ගරු චමින්ද්‍රානි මන්ත්‍රීතුමිය,
ගරු කථානායක තුමියගෙන් අවසරයි. ඇත්තටම අපේ මේ මන්ත්‍රීතුමිය මගේ නම කිව්ව නිසා මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. අපි දන්නවා මම වර්ෂ 2000 දී බ්‍රිතාන්‍යයේ බැරිස්ටර් වරියක් වශයෙන් සමත් වුණා. ඊට අමතරව අවුරුද්දක මම පුහුණුවක් ලබා ගත්තා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉහළපෙළේ බැරිස්ටර් සමාගමක. ඉතින් ඒ අනුව මට අද වුණත් ඕනෑම බ්‍රිතාන්‍ය උසාවියකට කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මං ඔබතුමියට කියන්න කැමති, මං කොහෙවත් මගේ මැතිවරණ සමයේවත් එහෙම නැත්නම් කිසිම අවස්ථාවක ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතීඥවරියක් වශයෙන් මම කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ වගේම උදාහරණයක් ගත්තොත් අපි දන්නවා පිටරට උපාධි ලබාගෙන එහෙම නැත්නම් අපි දන්නවා ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි PhD කරපු කට්ටිය ඩොක්ටර් කියන නාමය ලංකාවෙත් යොදා ගන්නවා කියලා අපි දන්නවා. ඒ වගේම නොයෙකුත් වෘත්තිමය සුදුසුකම් ලබන කට්ටිය ඒ පිටරට ඒ ලබන්නා වූ වෘත්තිමය නාමත් ලංකාවේ යොදා ගන්නවා අපි නිතර දක්නවා. ඒ වගේම තමයි මම අධිනීතීඥ කියන නම භාවිතා කරේ. මොකද මම බ්‍රිතාන්‍යයේ බැරිස්ටර් කෙනෙක් නිසා අපේ හර්ෂණ නානයක්කාර ඇමතුමා සඳහන් කරා එතුමත් බැරිස්ටර් වරේ කියලා. හැබැයි මම එතුමාට කියන්න කැමතියි, එතුමා බැරිස්ටර් විභාගය සමත් වුණත් එතුමාගේ අවුරුද්දක පුහුණුව ලබා ගත්තේ නැති නිසා එතුමාට බ්‍රිතාන්‍යයේ කිසිම උසාවියක පෙනී සිටින්න බැහැ. නමුත් මට මම අවුරුද්දක පුහුණුවක් ලබා ගත්ත නිසා මට විභාගය මට මේ ඉතින් ඒ නිසා මං විශ්වාස කරනවා මට ඒ අධිනීතීඥ කියන නම භාවිත කරන්න පුළුවන් කියලා. ස්තුතියි.
ගරු ඒ අධික අධිකරණ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 3ක කාලයක් පවතිනවා. නෑ ඔබ මීට සුදු